විනාද ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීමනි, විදේශ රටවල නියෝජිතයන් ලංකාවට පැමිණීම සම්බන්ධව වන යෝජනාවකට පොහොර ගැන දේශනාවකින් උත්තර දීපු අමරවීර ඇමැතිතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පැත්තකින් හොඳයි. අනිත් පැත්තෙන් එතුමායි කතාවේදී මේ සමාජය නොමග අරපු බොරුවක් නැවත නැවතත් අද දවසේ කිව්වා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ඇමැතිතුමාගේ මේ සම්ප්‍රාප්තිය මේ කවුරුවන් නැතිකමට බාර ගන්න කෙනෙක් හිටියේ නැතිකමට ආපු එකක් කියන එක තමයි. මේ කාලේ මේ මන්ත්‍රියක්සේ ආණ්ඩුවේ අයයි ආණ්ඩුවට උදව් කරන අයයි කත්ත දින අයයි සේරම කියන කතාව අමූලික පට්ටපල් කෙබරයක්. ඒක අද අමරවීර ඇමැතිතුමාත් කිව්වයින් පස්සේ මට හිනා වෙන තැනක් නැති වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කවුරුවන් නැතිකමට ආපු කෙනා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ පොහොට්ටුවේ සහ ඔහුගේ ඕනා ඔහුගේ රකවන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන්ගේ ඕනකමට අමරවීර ඇමැතිතුමාත් එයින් එක්කෙනෙක්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීමනි, පහුගිය මේ දේශපාලන අර්බුදය ආරම්භ වෙච්ච මොහොතේ අප්‍රේල් මාසේ මේ සමාජයේ කතිකාවක් තිබුණා මේ ප්‍රශ්න එකතු විසඳන්න මේ 225ම එකට එකතු වෙන්න ඕන කියලා. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පැත්තෙන් පරිණිඩයක් ආවා සුදුසු පුද්ගලයෙක් නම් කරන්න, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අයින් වෙන්න කියලා තිබුණා. ඒක නිසා සුදුසු පුද්ගලයෙක් නම් කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ සියලුම පක්ෂ ආණ්ඩු පක්ෂ ස්වාධීන අපේ කණ්ඩායම් සියල්ල දවස් ගාණක් සාකච්ඡා කරා කවුද මේකට සුදුසු පුද්ගලයා කියලා. සාමාන්‍ය එක බාර ගන්න ඕන විපක්ෂයේ නායකවරයා විපක්ෂ නායකතුමා ඒක බාර ගන්න බෑ කියලා පළවෙනි මොහොතේ කියනකොට විපක්ෂයේ හිටපු සියලු දෙනාමත් ආණ්ඩුවෙන් එළියට බහැපු ස්වාධීන කණ්ඩායම් සියලු දෙනාමත් ඒකමතිකව නමක් යෝජනා කරා. ඒ ඩලස් සලහප්පේරු මැතිතුමාගේ නම ඒ හැම සාකච්ඡාවට මහින්ද අමරේ මැතිතුමා ආවා. නිමල් සිරිපාල සිල්ල මහත්තයා ආවා. අද අමතිකම් ගන්න ගොඩක් අය එදා ඒ සාකච්ඡාව වලට ආවා. අවසානයේ මොකද්ද උනේ මගේ කතාවෙන් පස්සේ කරුණු පැහැදිලි කරන්න. කතාවෙන් පස්සේ ඔබතුමාට මම ඒකට උත්තරයක් දෙන්න ඕන ඔබතුමා ඒකට. ඒ සාකච්ඡාවලදී දලසරහපිර මහත්තයා නම යෝජනා කරනකොට ඒ සාකච්ඡි තවත් නම් දෙකක් ආවා. එකක් විජේදාස රාජපක්ෂ මහත්තයාගේ නම, තවත් නමක් ආවා නිමල් සිරිපාල සිල්ල මහත්තයා නම. ඒගාගේ නම යාම යෝජනා කරා. අයි මම සුදුසු නැද්ද? මම සභා නායකකම් කරලා තියෙනවා, විපක්ෂ නායකකම් කරලා තියෙනවා, අමතිකම් 15ක් කරලා තියෙන නිසා මගේ නමක් දාන්න කියලා. අන්තිමට 3 දෙනාගේ නම ජනාධිපතිතුමාට යවනකොට ඊට පස්සේ ඉඳ උදේ පාන්දර අමරීර මහත්තයායි තවත් 3 කට්ටියක් ගිහිල්ලා රණවිල වික්‍රමසිංහට මේක දෙන්නේ කියලා ගෝඨාභය ජනාධිපතිතුමාට කිව්වා. එහෙම තමයි එතන පාවාදීම සිද්ධ වුණේ. එහෙම නැතුව කවුරුවත් නැතිකමට නෙමෙයි. එදා ඒ දේ නොවුණා නම් සෞරව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හැදලා මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ කියන කාරණාව සිහිපත් කරනවා.
පොයින්ට් ඔෆ් ඕඩර්. මෙතුමා සම්පූර්ණ අසත්‍යයක් කිව්වේ. මම ගිහිල්ලා කිසිම තැනක අපි කිව්වේ නැහැ නමක් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරන්න කියලා අපි කිව්වේ නැහැ. ඒක පළවෙනි එක කියන්නේ. ඕක එක සැරේකුත් කියලා මම ඒක කිව්ව පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. හරි ඉන්න කියන්නේ. මම තව එකක් කියන්නම්. තව එකක්. අනිත් එක තමයි ওই සාකච්ඡාවකට මම ගියා. එක නමක් කොතනකවත් යෝජනා වුණේ නැහැ. ওই නම් තුන අරන් ගිය කෙනෙකුත් නැහැ. ওই නම් තුන කාටද දුන්නේ? හරි මම කියන්නේ එක පුද්ගලයෙක්ගේ මම බලාපොරොත්තුනේ කවුරු හරි එක්කෙනෙක්ගේ නමක් ගියා නම් එදා එක නමක් ගියා නම් සමහරලාට ඒක ක්‍රියාත්මක වෙන්න තිබුණා. නම් තුනක් අරගෙන ඒකටත් යන්න.
හරි බොයිස්.
ඉතින් අර පොලිස්පති එක සැරයක් පත් කරන්න ගියා වගේ වැඩක්. ඒ නිසා ඒ වෙලාවේ අඩු ගන්න එක නමක් කවුරු හරි එක ඒකමතිකව තීන්දුව කරගන්න මේ කණ්ඩායමට පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි නියෝජනා කරා නෙමෙයි.
හරි බොයිස්.
මේ කණ්ඩායමම නම් තුනකට ගියා. එක නමක් නෙමෙයි. අඩු ගන්න දෙකකුත් නෙමෙයි. නම් තුනක් එක්ක තමයි මේ යෝජනාවත් ගෙනිච්ච එකත් මන් දන්න විදියට මේ යෝජනාව ගෙනිහිල්ලා දුන්නේ නැහැ. මේ යෝජනාව තියාගත්තා. ඒ යෝජනාව තියාගත්තා. මට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හම්බුනේ ලායි මං ඇහුවා මේ නම් වගේක් ආවද කියලා. මට නම් ආවේ නැහැ කියලා කිව්වා. මං දන්නේ ඕනනම් ගිහිල්ලා අහන්න පුළුවන්. එතුමාලා නම් ගියේ නැහැ. මේක නිකන් බොරුවට අපි කතා කරන්න ඕනේ නැහැ. අපි කොහෙවත් කිව්වේ නැහැ රනිල් වික්‍රමසිංහ.
ඒ සියලු කාරණාවල ජීවමාන සාක්ෂිකාරියක් මම. ඒ හැම සාකච්ඡාවටම හිටියා. නම් තුන අරන් ගියේ තිරානල සමත්තුමා. දැන් නම් බොරු නැද්ද කියලා අහන්න. ඒ සාකච්ඡාවට මේ වලේබල මන්ත්‍රීවාලා මේ ගලුපිල් ගලපත් මන්ත්‍රීවාලා ඉන්නවා. වාසුදේව නානක්කා සහෝදර විමල් සහෝදර එදා හිටියා. බොරු නම් අහන්න. නම් තුන අරන් ගියා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක දුන්නොත් උදව් කරනවායි කියලා කණ්ඩායමක් ගිහිල්ලා කිව්වා. ඒ කණ්ඩායමේ නායකය කමරීර මහත්තයා. ඒක නිසා කවුරුවන් නැතිකමට නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීමනේ ඒ දේ සිද්ධ වුණේ කියන කාරණාව මේක ඉතිහාසයේ කියවන මිනිසුන්ට මේ හැන්සාඩ් එකේ හැන්සාඩ් ගත වෙන්න කියන්න මේ පට්ටබල් කෙබරය දවසින් දවස හැමදාම කියන්න එපා. කවුරුවන් නැතිකමට නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දඬුවම් බාර ගත්තේ.
මොනිසා කියන්නේ එතුමා පට්ටපල් බොරුවක් කියන්නේ මම කොහෙවත් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා කිව්වේ නැහැ. මට කිව්වනම් ඒක බය නැතුව කියන්නත් පුළුවන්. එහෙම පත්කරයක ගැන මං එතුමා පත්කරයක ගැන මගේ විරෝධයක්වත් නැහැ. අද එතුමා ඒ නිසා මේ தත්ත්වයට ගෙනල්ලා තියෙන රට. ඒකට ඉරිසියාවේ මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කියන්න හැබැයි මම මේ වෙලාවේ කිව්වේ නැහැ. හැබැයි මම මට මම අද එතුමා පත්කිරීම ගැන ගෝඨාභය ජනාධිපතිතුමා මම මේ විරෝධයක් නැහැ. හොඳ මට අද පේනවා ඔය පත් කරන්න ඉඳපු මේගොල්ලා කියපු නම් අඩු ගන්න එක නමක් ගෙනියන්න බැරි වුණා. එක නමක් ගෙනියන්න බැරි වුණා. රන්ුණා ඒක ඇතුලේ. මේගොල්ලා රන්ුණා ඒක ඇතුලේ මම දන්නවා. කණ්ඩායම් බෙදුණා. මේ විපක්ෂයේ മന്ത്രിවරු ටික කියලා අපි ඇමතිකම් දාලා එළියට ගියා. මේක ඇතුලේ ගිහිල්ලා තිරන්නලස් මහත්තයාගේ ඔෆිස් එකේ මේගොල්ලා කතා කරා තමයි එක නමක් ගෙනියන්න බැරි වුණා මේ කණ්ඩායමට. එක නමක් ගෙනිච්චනම් අඩු ගන්න බලන්න තිබුණා.
හරි බොයිස්. මේ
ඒ පැහැදිලි කිරීම වලට වෙලාව වෙනම අඩු කරන්න මට මගේ අවස්ථාව ලබා දෙන්න කාර්යා පැහැදිලි කරන්න එක නමක් ගෙනියන්න බැරුණේ ඒ නම් වෙන නම් මෙයාලම යෝජනා කරපු නිසා මේ කඩාකප්පල් කරන්න ඒක නිසා කවුරුවන් නැතිකමට නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ මේ කණ්ඩායමට කල්ලියකට ඕනකම නිසා කියන එක මේ වාර්තාගත වෙන්න කියන්න දෙවෙනි කාරණාව අර අපේ මේ මාතෘකාවද තාමත් සංකීර්ණ මාතෘකාව අපි තාමත් අමාරුවේ මේ යෝජනාවද නායකත්වයට දාගන්න කටයුතු කරේ ඉතාමත් අමාරුවේ මේ යෝජනාව ගේනකොට අර අපේ ඉස්කෝලේ කාලේ කතාවක් කිව්වා නිකන් මලිත්ත ගහනකොට චංචලාට අඬනවායි කියලා. දැන් මේ වගේ යෝජනාවක් ගේනකොට අඬන මිනිස්සුන් දිහා බලනකොට දැන් මේ ඇමරිකාව විරුද්ධව ඇමරිකාවට යන ක්‍රියාමාර්ග ගැන කතා කරනකොට සානක්ක රාජමාණික වණික මන්ත්‍රීවරයාගේ හැසිරීම පුදුමයි. සානක්ක රාජමාණික මන්ත්‍රීවරයා එයාලා නියෝජනය කරන කඳවුරට තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ කියනකොට ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. හැබැයි සනක්ක රාජමාණික මන්ත්‍රීමාට ඕන යෝජනා නෙවෙයි අපි විපක්ෂයේ විදියට හරි අපි කණ්ඩායම විදියට අපි කියන්නේ අපිට ඕන දේවල්. ඒකට විදිහට අවස්ථාව තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක නිසා මේ කාරණාව ඉතාමත් පැහැදිලිව කියන්න ඕන මේ යෝජනාව ගැන කතා කරන්න ඉතාමත් සංකීර්ණ වෙලාවක ඇත්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදය තවමත් සමනලයටපත් වෙලා නැහැ. ඒ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වෙනවා සමාජ අර්බුදයක් බවට පත් වෙමින් තියෙනකොට තමයි මේ අර්බුදය තවත් විවසන සත්වයට ගේන්නේ. දැන් මේ අර්බුදය තුල මේ අර්බුදයෙන් බොරදියේ මාළු බාන්න ඉතිහාසයේ ඉඳලම උත්සාහ ගත්ත කණ්ඩායම් උත්සාහ ගනිමින් තියෙනවා. මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරන ලද අර්බුදයක් සාමාන්‍ය නිර්මාණ වෙච්ච දෙයක් නෙවෙයි. මේ ආර්ථික අර්බුදය දන දන වලට වැඩි ආර්ථික අර්බුදයක්. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕන තරම් ඉඩකඩ තියෙද්දි දේශපාලන විදියට අපි තවත් කණ්ඩායම් මේ රට උගත්තු වියත්තු මේ අර්බුදය ගැන කියද්දි නෑසූ කන්ව මේ රට මේ අගාධර යන්න තල්ලු කරන්න නැතම් සිද්දුලන්ට ඕනකම තිබුණා. ඒ ඕනකම තිබිච්ච පුද්ගලයන් පිටිපස්සේ හිටියේ බටහිර තානාපති කාර්යාල. ඒ බටහිර තානාපති කාර්යාල ඕනකම තමයි මේ රට මේ ගමන් මාර්ගය අරන් ගියේ. ඒක නිසා මේ රට ඉතිහාසයේ කවදාවත් නොවිවිරු ඛේදනී තත්ත්වයට පත් වුණා. අවසානයේ ප්‍රතිඵලය තමයි රාජ්‍ය නායකයාට රටින් පලා යන මත්තමට මේ විවසනය උද්ග්‍ර වුණා. දැන් මෙහෙම අර්බුදයක් වෙනකොට බොරදියේ මාළු බාණ්ඩ අරගලයේ හිටිය මිනිස්සු දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගලයට උදව් කරපු මිනිස්සු අද ඇමතිකම් වල අරගලයට සටන් පාඩු සපයපු මිනිස්සු අද ඇමතිකම් තනතුරු දරගෙන මේක මහා දේශපාලන විකෘතියක් බවට පත් කරලා මේ රට මේ විවසනයට ගෙනියන්න ඕන කරන මිනිස්සුන්ගේ ඒ ගමන් නගට ඕන පාර කපන වැඩ කියාවලක් කියාත්මක වෙනවා. මෙතන කඩකෙහෙරත් අපේ තාරක බාලසිරි සමාන රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියක් කියලා. ඔව් එහෙම වෙන්න ඕන. හැබැයි මේ රටේ තියෙන නොබැඳි විදේශ ප්‍රතිපත්තියද මේ පහුගිය අවුරුදු 2 3 4 ක්‍රියාත්මක වුණේ නෑ. මේ රටේ තිබුණේ බැඳි විදේශ ප්‍රතිපත්තියක් ගැති විදේශ ප්‍රතිපත්තියක්. ඒක නිසා මේ අර්බුදය තවත් උග්‍ර වෙන්න ඒ විදේශ ප්‍රතිපත්තිය හැසිරීම හේතු වුණා. දැන් ඒ ගැති බවටත් එහා ගිය මහා නින්දිත තත්ත්වයකට තල්ලු වෙමින් තියෙනවා. පහුගිය කාලේ රාජ්‍ය නායකයන් දූත පිරිස් භූතේ වගේ ආවා. දැන් දූතේ එන්න ඕන දූතේ විදියට දූතේ එන්නේ දැන් භූතේ විදියට. එන විදිය දන්නේ නැහැ යන විදිය දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු නියෝජනය කරන 225 මේ රටේ ජනතාවගේ නියෝජිතයන් විතර ජනතාව වෙනුවෙන් වග කියන ප්‍රතිලංග විදියට මේ ගණන් දැන ගැනීම වගකීමක්. අද ආණ්ඩු පක්ෂයේ කවුරුවත් නැහැ, ඇමතිවරු කවුරුවත් නැහැ, මෙයට උත්තර දෙන්න කවුරුවත් නැහැ. දැන් මේ අයට උන්නත් 1000යි, මලත් 1000යි, පෙට්ටියර 1000යි, 3000යි වගේ මේ ආණ්ඩුව ගෙනියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ රට යන ගමන ගන්නෑ. මේ ඉන්නම් කාලේ මොන හරි දෙයක් කාලා බීලා ඉන්න තමයි මොහුගේ ක්‍රියාමාර්ගය වෙන්නේ. පහුගිය දවස්වල ආවා ඉන්දියානු රෝහත්තු සේවයේ ප්‍රධානී. අපි කමක් නැහැ කියමුකෝ මේ ආරක්ෂක කඩුත්තක් කියලා. රෝහත්තු සේවයේ ප්‍රධානී මොකටද බැසිල් රාජපක්ෂ හම්බෙන්නේ? නෑදකම තියෙන නිසාද? මේ රට ගමන් කරන දිශානතියන් තීන්දු කරන අදුෂ්ඨමාන හස්තයන් ඔහුන් වස බව ඔහු විසින් පහුගිය රූපවාහිනී මාලිකාවල ඒ හමුවීම සනාථ කිරීමෙන් පැහැදිලි වුණා. දැන් රෝහත්තු සේවයේ ප්‍රධානී එනකොට ඊට සතියකට පස්සේ එනවා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ජයසංකර මහත්තයා. ඒකද යම් ප්‍රමාණික රාජ්‍යාන්තික මට්ටමක් තිබුණා. ඒ එනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා නින්දෙන් ඇහැරලා වගේ මහා කලබලෙන් 13 ගැන කතා කරා. 13 ගැන අපේ තියෙන දේශපාලන මතය මම මේ පාර්ලිමේන්තේ ගිය හැටියේදී මං කිව්වා. අපි එකට දෙන එකඟතාවයන් සායවෙන පෙනෙසිරි භාගාරි මමගේ වෙලාව ගන්නෙ නෑ. හැබැයි ඒ ආගමනයත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන කාරණාව මේ රටේ මිනිසුන්ට කිව යුතුයි. මේ සම්බන්ධතාවය නිසා තමයි මේ දේවල් වෙන්නේ කියලා. වික්ටෝරියා නූලන් අය ඇමරිකානු රාජ සේවායකේ ප්‍රධානියා වික්ටෝරියා නූලන් දැන් ආව තව සති දෙකකට පස්සේ මේ පෙරහැරේ ඊළඟ කාරණාව විදියට වික්ටෝරියා නූලන්ගේ පැමිණීම තමයි අපේ රටේ ඛේදනීය තත්ත්වයක ආරම්භයක් සටහන් වෙන සඳහනක් කියන කාරණාව මම මොහොතේ සඳහන් කරන්න ඕන. අය කවුද කියන එක මේ රටේ සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. අය කවුද කියලා මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පක්ෂයේ ඇමතුරුන්ගේ බහුතරයක් දන්නේ නැතුව ඇති. මේ 134 කතෝසුම මිනිසුන්ගේ බහුතරයක් දන්නේ නැති වික්ටෝරියා නූලන් කියන්නේ කවුද කියලා. අද තුන්වෙනි ලෝක යුද්ධයකට පාර කපපු රුසියා යුක්රේන් යුද්ධයේ නිර්මාතෘවරු අය රුසියානු අර්බුදය නිර්මාණය කරන්නේ අයගේ දායකත්වයෙන් අයගේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රටේ මේ ලෝකේ තුන්වෙනි ලෝක යුද්ධයට පාර කපපු ඒ රුසියන් යුක්රේන් යුද්ධයේ මුල හැදුනේ වික්ටෝරියා නූලන්. අය ඒ බටහිර ගත ක්‍රියාමාර්ගය එතනින් එහාට ගෙනියන ක්‍රියාදාමය ඇමරිකාවෙන් ඉස්සරහට ගෙනියන කෙනා. අය මේ රටට ආවා කතා කරේ මොනවද, හම්බුනේ කවුද? කිසිම දෙයක් හරියාකාරව කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, කියන විදිහට මැදිහත් වෙන්නෙත් නැහැ. අඩුම ගාන මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන, විදේශ කටයුතු අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා, අඩුම ගාන අගමැතිවරයා, සභා නායකවරයා කවුරු හරි කියන්න ඕන, ඇයි මේ ආවේ, මොනවද කතා කරේ, මොනවද අස්සම් කරපු ගිවිසුම්, මොනවද ඇති වෙච්ච එකඟදා කියලා. දැන් එහෙම ඉන්නකොට තමයි පහුගිය පෙබරවාරි 14 වෙනිදා අද මේ යෝජනාවට ප්‍රස්තුත වෙච්ච ඒ ඇමරිකන් භූතයෝ නැවුදෙහකින් මේ ගුවන් යානාදෙහකින් පැමිණෙන්නේ. ඒ පැමිණෙන භූතේ අයගේ හැසිරීම සම්බන්ධ මේ යෝජනාවදී කතා කරා. දැන් මේ එන අය මේ ආරක්ෂක අංශ සම්බන්ධව එහෙම නැත්නම් රහසත් සම්බන්ධව ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගන්න හදන්නේ කුමන දිශාන තියෙන්ද? තව ටික දවසකින් මේ ඉන්දියානු සාගර කලාපයේ තියෙන ඩියාගෝ ගාසියා ඒ දූපත් ඇමරිකන් යුද කඳවුරු තියෙන ඒ කඳවුරු කමෙන් අයින් වෙනවා. දැන් ඒ කඳවුරු ගෙනියන තැනක් ඔවුන්ට අවශ්‍යයි. ඒ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් ඇහැ ගහගෙන හිටියේ ලංකාවට. ඒකනොත් තීකුණාමල වරාය මුල් කරගත් ඒ කඳවුරක් සඳහා වෙනුවෙන් තමයි ඔවුන්ගේ උත්සාහයන් තියෙන්නේ. දැන් මේකට පෙළගැස්සිච්ච සිදුවීම් ජාලාවක් එනවා. අපේ රටේ මූලික අර්බුදයක් වෙච්ච බලශක්ති අර්බුදය මුල් කරගෙන බලශක්ති අර්බුදයට උත්තර දෙන්නත් මේ ගතිකන් කණ්ඩායම් එක එක උපාය මාර්ගයන් ගන්නවා. ඒක එක දෙයක් තමයි ඇමරිකානු නිව් පෝර්ටස් එනර්ජි ගිවිසුම, අර රෑ 12:06 හොරින් අස්සම් කරපු ගිවිසුම. දැන් නැවත වතාවක් නිව් පෝර්ටස් එනර්ජි ගිවිසුම හරහා බලශක්ති ශේෂ්ඨයට ඔවුන්ගේ දායකත්වය දෙන්න සූදානම් වෙනවා. ඒක තුළ ත්‍රිකුණාමලේ වරාය, ත්‍රිකුණාමල තෙල් ටැංක සංකීර්ණය ඇතුළු ඒ බලශක්ති මර්මස්ථාන වලට ඇතුල් වෙන්නත් කටයුතු කරනවා. මේ රටේ ආයෝජනයන් එනවනම් රට දියුණු කරන්න, බලශක්ති දියුණු කරන්න ඒ මැදිහත් වීම එනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒක විනිවිදභාවයෙන් කියා දෙනවා, අපේ සහයෝගය දෙන්නම්. ඒක කවුද කින්ද බන්ද කියන කාරණාව නෙවෙයි, ඒ ගිවිසුම් වල පාරදුස්සභාවයේ විනිවිදභාවය තුළ අපේ සහයෝගය දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊයේ පෙරේදා ගෞතම අදානිත් එක්ක ගිවිසුම් වගේක් අත්සන් කරයි කියලා මේ බලසත් සේත් සම්බන්ධව මාධ්‍යවල ගියා. මේ පාර්ලිමේන්තුවේ කිසිම තැනක ඒ ගිවිසුම් කොහොමද කියන කාරණාව මේ කතා කරන මොහොත දක්වා එළිදරව් කළ නැහැ. ගෞතම මදානි කියන්නේ අද ලෝකයේම කතා කරන දූෂිතම ව්‍යාපාරිකයා බවට පත් කළා ඉවරයි. මේට අවුරුදු 6කට කලින් ලෝකයේ 600 වෙනි කෝටිපතියා වෙච්ච ගෞතම මදානි අවුරුදු 6කට පස්සේ ලෝකයේ දෙවෙනියා බවට පත් වුණේ දූෂිත ගම්තුණු මාලාවක ප්‍රතිඵලයක් විදියට. අද ගෞතම මදානි ලෝකයේ දූෂිතම චෞරම ව්‍යාපාරිකයෙක් බව සඳහන් වෙද්දී අපේ රටේ බලශක්ති ශේෂ්ඨය ඔහුගේ කරපිට තියන්න උත්සාහ කරනවා. අදේ ගිවිසුම් ගැන අපි කවුරුවත් දන්නේ නැහැ. දැන් මේ ක්‍රියාවලිය එක පැත්තකින් ඉන්දියාව අපේ අසල්වැසි රටක්, අපේ සහෝදර රටක්, අපේ විදේශ ප්‍රතිපත්තියේ ඉහළින්ම සම්බන්ධතාවයන් තියාගන්න ඕන රටක්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව ඉතිහාසයේ ඉඳලම ඒ සම්බන්ධතාවයන් අඩු වැඩි වශයෙන් අපිට තිබුණා. ඒ සම්බන්ධතාවයන් පවත්වා ගත යුතුයි. හැබැයි මේ කලාපය ඉන්දු පැසිෆික් කලාපය මේ මොහොතේ තීරණාත්මක තැනකට එනවා. ලෝකයෙන් බලකඳවුරු විවිධ සංවිධාන වලින් අර කොට් කියලා සංවිධානයක් හැදෙනවා, තවත් සංවිධාන ගණනාවක් හැදෙමින් තියෙනවා. ඒ හැදෙනකොට අපේ කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අපි පාලකයන් විදියට බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයරවත්, දිනේෂ් ගුණවර්ධන මහත්තයරවත්, මේ ආණ්ඩු පක්ෂයරවත් අයිති බූදලයක් නෙවෙයි. මේ රටේ මේ සවිරීත්‍ය, මේ ඊළඟ පරම්පරාවට මේක රැක දෙන්න නම් ගන්න තීන්දුව දේශපාලන තීන්දුව ආර්ථික තීන්දුව හැම දෙයක්ම විනෝදභාවයෙන් ගන්න නැති වුණොතින් මහා ඛේදනීය තත්ත්වකින් පත් වෙන්නේ මේ රට කොලණියක් වෙලා නැතර වෙන්නේ ඒ කොලණිය සිස්ටම් එකේ කොලණි ගමනට අවශ්‍ය බාර කපන්න තමයි මේ සම්බන්ධතාවයන් හැදෙන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය 70 දශකයේ යෝජනාවක් ගෙනාවා මේ ඉන්දියානු සාගර කලාපයේ සාම කලාපයක් කරන්න කියලා හැබැයි අද වෙනතුරු ඒක සිද්ධ වෙලා නැහැ මේ කලාපයේ සාමය වෙනුවෙන් මේ අපේ රට ගන්න තීන්දුව බලපානවා අද ඉන්දියාව මෙතෙක් කාලයක් ගමන් කරපු ගමන් මඟ වෙනස් කරමින් තියෙන බව පේන්න තියෙනවා අපේ රට ඉන්දියාවත් එක්ක බැඳීම් තියෙන නිසා පහුගිය කාලේ ඒ බලශක්ති අර්බුදයේ තුල ලෝකයේම බලකඳුර බෙදෙනකොට රුසියාව එක ගණඳුන කරේ නැහැ තාමත් ගණඳුන කරන්නේ නැහැ හරි ආකාරව ඔය සංචාරකයන් දෙනවා ඒ වරෙන්න රුසියාව එක ගණඳුන කරන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨයන් සියල්ල වහගෙන ඉන්නේ හරි ආකාරව ගණඳුන කරන්නේ නැහැ ඉන්දියාව තරහ වෙයි ඇමරිකාව තරහ වෙයි කියලා හැබැයි ඉන්දියාව අපූර්වට රුසියාවත් එක්ක ඒ ගණඳුන කරනවා පහුගිය කාලේ ඉන්දියාව රුසියාවෙන් අඩුවට තෙල් අරගෙන අපිට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා ඒ තෙල් ටිකක් දුන්නා අපිට රුසියාවත් එක්ක ඍජුව තෙල් ගණුවන ගන් දෙන අවස්ථාවන් මේ කතා ගන්න මොහොත වෙනකන් ක්‍රියාත්මක වෙලා නැහැ දැන් අවුරුද්දකට ආසන්න කාලයක් අපි කියනවා 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 ඒ වෙළඳපොළ විවෘත ගන්න කටයුතු කළ නැහැ ඒක නිසා මුලාසනාරු වරි මන්තුමනි අපේ රටේ පාලකයන්ගේ හැසිරීම බලපානවා මේ කලාපයේ සාමය වෙනුවෙන් ඒක නිසා අපි කාගවත් ඉත්තෙක් ගැත්තෙක් වෙන්නක නෙවෙයි මේ ශෛලීත්‍ය ආරක්ෂා කරන විවෘත භාවයකින් යුක්ත විදේශ ප්‍රතිපත්තිය රැක ගන්න ඕන වෙලාවක තමයි මේ යෝජනාව ගේන්නේ විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඊයේ මේකත් කාරණා වහනකොට මේ පැමිණිච්ච නියෝජිතයන් කවුද මොකද්ද කාරණාව කියනකොට විදේශ කටයුතු ඇමතිතුමා කිව්වා මේක මන් දන්නේ නැහැ දැන් එහෙම කියන්න බෑ ආරක්ෂාව කියන එකත් විදේශ ප්‍රතිපත්තියේ කොටසක් රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් රාජ්‍යයේ කොටසක් මේ රටේ විදේශ ඇමතිවරයා දන්නත් නම් ආවේ ගියේ මොකද කියලා 2 කෝටි 20 ලක්ෂයක් මිනිසුන්ට අපසරණයි කියලා කියන්න වෙන්නේ. ඒක නිසා මේ තත්ත්වයන් වෙනස් වෙන්න ඕන. ඒක නිසා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රජාන්තවාදී අකුලන්න තමන්ට ඕන විදියට මේක ගෙනියන්න පුළුවන් කියලා හිතන මිනිස්සු ඉන්නකොට අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති මහතා පාර්ලිමේන්තුවේ හැසිරුණේ ඒ ආකාරයට අද ඒ හැසිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මේ අහන විභාගවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවටත් ඒක බලපාව බව පේන්න තියෙනවා මේ රටේ මැතිවරණ සිදුවන අකුලන්න මේ පාලකයන්ගේ ඕනකම් කොයිතරම් භාවිතා වෙනවද කියලා පේන්න තියෙනවා ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරපු මහත්තුරු ස්වාධීන වෙනුවෙන් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනිසරු මහත්තුරු අද සියලු ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කළ තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව අකර්මණ්‍ය වෙලා තියෙනවා අද ඒක පැත්තක තල්ලු කළ තියෙනවා අධිකරණ ස්වාධීනත්වයේ කෙලසමින් තියෙනවා අර මහජන ප්‍රදා කොමිෂන් සභාව විත්තියට හේතු කරලා සීල් දාලා තියෙනවා ඒ සියලු ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කළා ප්‍රජාන්තවාදයේ මලග මත යවනකොට දෙයියන්ගේ නාමෙන් ඉල්ලා සිටින්නම් මේ රට තවත් කොලණියක් බවට පත් නොකර විදේශ ප්‍රතිපත්තියවත් හරියට විනෝදභාවයෙන් ක්‍රියාත්මක කරන්න කියන කාරණා ඉදිරිමින් මේ යෝජනාව ස්ථිර කරමින් මා නිහඬවම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මීළඟට ගරු ප්‍රේමනාසේ දොරවත්ත මන්තුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ස්තුති සභාපතිතුමනි මම හිතන්නේ මේ රටේ ඉන්න ඉතාමත් පරිණතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු අමාත්‍යවරයෙක් ඉදිරිපත් කරපු කල්තැබින් මේ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වන්න ලැබීම මම හිතනවා මට සතුටක්. අපි කවුරුත් දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ අපි බොහෝවයක් වෙලාවට අපි පළපුරුදු වුණේ අපේ විශ්වාසය වුණේ නොයෙකුත් ජාතීන් හමුවේ අපිට සැක සංකා තිබ්බා. අපි බලන්න පුරුදු වෙලා තිබ්බා සමහර ජාතීන් කෙරෙහි සැකයක් එක්ක. සමහර වෙලාවලට අපි මිතුරු ජාතීන් හතුරු ජාතීන් කියලා අපි වෙන් කරගත්ත කණ්ඩායම් වලට බෙදුණා. ඒක සමහර අවස්ථාවලදී ඒ අය අපිට උදව් කරපු ආකාරය අනුව සමහර අවස්ථාවලදී ඒ අය දක්වපු ආකල්පත් එක්ක අපි එහෙම මිතුරු සතුරු වශයෙන් අපි බෙදී වෙන්කිරීම් කරගත්තා. අද දයෝපගතව මේ යෝජනාව කල්තබිව යෝජනාව මේ පාර්ලිමේන්තුවේ කතා කරන මොහොතේ අද ශ්‍රී ලංකා ඇමරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය අද පීටවුන් ලැබුවා මේ පහළ මාලේ මේ පාර්ලිමේන්තු ගර්භයේ පහළ මාලේ. එහි සභාපති වුණේ අපේ පාර්ලිමේන්තු විපක්ෂය හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් මම හිතනවා අපි අපේ රටේ ආරක්ෂාව ගැන දිගින් දිගටම සවිඥානික වීම ඉතාමත් වැදගත්. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි අපි සමහර කාරණාවල්දී වැඩිපුර සැකයෙන් බලන්න ගියොත් මෙවැනි තත්වයක් තුළ අපි අද මූණපාල තියෙන තත්ත්වය තුළ ආර්ථික තත්ත්වය තුළ මං හිතන්නේ අපිට ලබා ගන්න තියෙන සමහර ආර්ථික ප්‍රතිලාභ සහ ලෝකයේ තුල අපිට ජීවත් වෙන්න පුළුවන් හැකියාව අපිට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අපේ ආරක්ෂාව අපේ නොබැදි පිළිවෙත අපේ ස්වෛරීත්වය මේ සියලුම කාරණා ගැන අපි සැලකිලිමත් වෙනවා එක්කම අපිට ලෝකයේත් එක්ක අපේ මිතුරු ආකල්ප වැඩි දියුණු කරගන්න වර්ධනය කරන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කරගන්න ඕනේ. දැන් අපි යුද්ධය අවසන් කරාට පස්සේ අපේ මානව හිමිකම් කවුන්සිල තුල අපිට තිබ්බ ඡන්ද ඔබ සභාපතිතුමනි ඔබතුමා දන්නවා දිගින් දිගට වාර්ෂිකව අපිට අඩු වෙලා තියෙනවා. 35 පටන් ගත්තට පස්සේ දිගින් දිගට ඇවිල්ලා අද 1 ඉලක්කම දක්වාට පත් වෙලා තියෙනවා. ඒතොර අපේ විදේශ ප්‍රතිපත්ති තුල යම් ආකාරයේ අර්බුදයක් තියෙනවා අපි ඒක වටහා ගන්න ඕනේ. අපේ මේ යෝජනාව ගැන ආපු කරපු ඒ ජේෂ්ඨ මන්ත්‍රීතුමා එතුමා මේ තාක් දුරට අපි නියෝජනය කරපු කණ්ඩායම තමයි මේ පහුගිය කාලේ අපි මේ රටපාලනය කළේ. හැබැයි අපි අසොම අපහසුත් වෙලා තිනවා ලෝකෙ ජනග්‍රහණය කරගන්න ලෝකෙ දිනා ගන්න අපි කවුරුත් පිළිගන්න සත්‍යයක් තමයි අද අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අපි සිළු දෙනාට මේකට ජීවත් වෙන්න පුළුවන් අවසරයක් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කළ නිර්මාණය කළා තියෙනවා. හැබැයි සමහර ලාවට තවමත් අද ඉන්න උතුරේ සමහර නායකයෝ ඉල්ලන්නේ වෙනම රාජ්‍ය වෙනම කැලලක් කඩලා දෙන්න කියලා. හැබැයි අපිට සිද්ධ වෙනවා වෙනත් විදිහට හිතන්න විශේෂයෙන් මේ වගේ ආර්ථික අවපාතයක් ලක් කරලා තියෙන වෙලාව. අපේ අර පුරුදු ආකල්ප පුරුදු විශ්වාස පුරුදු මිතුරුකම් වලට එහාට ගිහිල්ලා අපි අලුත් මිතුරුකම් ඇති කරගන්න. අපිට සිද්ධ වෙනවා අලුත් නව විදිහකට හිතන්න. ඉතින් ඒයි ප්‍රතිපලයක් හෙට තමයි මම හිතන්නේ විශේෂයෙන්ම මේ ඇමරිකානු රාජ්‍ය තාත්විකයන් පැමිණීම සම්බන්ධයෙන් මේ සාමාන්‍ය ක්‍රමයක් යටතේ පැමිණීමක් බව ආණ්ඩුව තහවුරු කරලා තියෙනවා. ඉතින් එහාට ගිහිල්ලා මම අපි මම දකිනවා අපි නියෝජනය කරපු ආණ්ඩුව තුල පවා පහුගිය කාලේ චීන යාත්‍රාවක් යුද නමක් එනකොට විරුද්ධ වෙද්දි අපි ඒ ගැන කතා කරලා අපි සහයෝගීතාවය තුළ එය කළ යුතුයි කියලා අපි ආණ්ඩු පක්ෂය තුළ අපි කතා කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ නැව හම්බන්තොට වරායට ආවා. අද මේ සභාවට මේ යෝජනාව ගෙනාවු අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සියලු දෙනා එක ගිහිලා පිළිගත්තා. ඒක තමයි වෙන්න ඕනේ. අපි ලෝකයේ චීනය වගේම ඇමරිකාව වගේම ඉන්දියාව වගේම අපි සියලුම ජාතීන් දෙක කවුවලා මේ රට මේ තීර්ථණයෙන් ගොඩ ගන්න. අපි පහුගිය කාලේ අපේ ආණ්ඩුව තුල අපි ගත්ත වැරදි තීන්දුව. ජපානයේ අපිත් එක්ක අපේ හිටු හැමදාම හිටව අපේ මිත්‍රයා. ජපානයේ අපිත් එක්ක තරහ වුණා. ඒ නිසා මේවා නිවැරදි කරගන්න ඕනේ කියන කාරණේ තමයි මම කියන්නේ. දැන් පහුගිය ඉස්සලට මන්ත්‍රීවරයා කතා කරා ඉන්දියානු රෝ ඔතුසේ ප්‍රධානි ආවා කියලා. ඉතින් ඒව තමයි. ඒ අය පැමිණිනවා. එතකොට ඒක වැරදිද? අපිට පැහැදිලිව පේන සමහර විදේශ නියෝජිතයෝ අරගල කරපු අයත් එක්ක කතා කරනවා. සමහරවිට විපක්ෂ නියෝජිතයොත් එක්ක වෙනම කතා කරනවා. සමහර උතුරු නැගෙනහිර නායකයොත් එක්ක වෙනම කියලා කතා කරනවා. හැබැයි මේ සියලුම කතා කිරීම කරන්න පුළුවන් මේ නව ආකල්ප නව තත්ත්වයන් තුල නව සන්දර්භයන් තුල. හැබැයි අපේ රටේ ඒකීය භාවයේ ස්වරී භාවයේ අපේ රටේ යථාපවත්ම ගැන තීන්දුව తీරන කණිද්දී ඒ සම්බන්ධයෙන් තියෙන වගකීම අපි ආණ්ඩුව හැටර අපි පිළිගන්නේ නැත්තේ නෑ. අපි ඒක පිළිගන්නවා. විශේෂයෙන්ම අපේ මන්ත්‍රීවරු සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු එක්කෝ මේ ආණ්ඩුව උත්තර දෙන්න කවුරුත් නෑ කියලා මේ ආණ්ඩුව නිතර උත්තර දෙන්නේ. හැබැයි සමහර අය ආණ්ඩුවේ මස්කටු ගන්නවා නෑ. අද වෙනකන් මේ පාර්ලිමේන්තුවේ අපි මේ ආණ්ඩුවෙන් වාහනයක් අරගෙන නැතු තමයි අපි අද මේ සභාව ආමන්ත්‍රණය කරන්නේ. මේ මගේ අනිත් පැති වාර්ලයෙන් මිලන් මන්ත්‍රීතුමත් වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ මේ ආණ්ඩුවේ. අපි මේ ආණ්ඩුවේ ලැබෙන මස්කටු එක්ක මේ ආණ්ඩුව තුල ඉන්න මන්ත්‍රීවරු නෙමෙයි. අපි මේ වෙලාව අපි තේරුම් ගන්න තියෙනවා අපේ දේශපාලන අනාගතය ගැන අපි කතා කරන්නේ නැහැ. අපි තේරුම් ගන්න තියෙනවා මේ වෙලාවේ මේ රට නිවැරදි දිශානතියට ගෙනියන්න ඕනේ. මේ ආර්ථික අවපාතයෙන් අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. රට තිබ්බ තත්ත්වෙන් ඉහළට ගෙනියන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක තුලා වැඩ කරන්නේ. ඉතින් එහෙම වැඩ කරනකොට මෙවැනි යෝජනා කියන එක සාධාරණයි. හැබැයි මම කියනවා අපි පාවිච්චි කරන Apple phone එකත් අපිට එහෙනම් මෙහෙම මේ විදිහට ඇමරිකානු බයක් විරෝධයක් තියෙනවා නම් අපිට Apple phone එකක් පාවිච්චි කරන්න බෑ. අපි Apple phone එක පාවිච්චි කරන බය වෙනට වඩා සභාපතිතුමනි අපි කරන්න ඕනේ Apple phone එකට පුළුවන් නම් අපේ data හොරගම් කරන්න අපි ඒකට වැටපෙනදීලා අපි කරන්න ඕනේ. අපි ඒක කරන්න ඕනේ. ඒ නිසා මේ හුදෙක්ම මේ අපිට සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම දැක පහුගිය කාලේ චීනෙට බයිනවා. චීනෙට යන්න කියනවා. මං කියලා චීනෙට යන්න කියන්නත් බෑ. හැබැයි ඒ වගේම ඇමරිකාවට යන්න කියන්නත් බෑ. මේ සියලුම දෙනත් එක්ක අපිට උදව් කරගෙන එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දැන් තිරුකුණාමල තෙල් ටැංකිය ගත්තම අවුරුදු දැන් 50 60ක් 70ක් 30ක් තමයි දිරනවා. ඉතින් මේ විදිහට දිරන්න යවනක සාධාරණද? අපිට මේක තනියෙන් සංස්කරණය කර ප්‍රතිසංස්කරණය කරගන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා. මේක නැවත අපිට යම් ආකාරයකට ප්‍රතිසංස්කරණය කර අපිට භාවිතා කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කාරණා අපි ඉෂ්ට කරගන්න ඕනේ. ඒ නිසා පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ මේ නිලධාරීන්ගේ පැමිණීම පැහැදිලිවම සාමාන්‍ය ක්‍රියාවලියක් කියන කාරණය පැහැදිලිවම මේ අවස්ථාවේ මම කියන්න ඕනේ. ඒකම දැන් බොහොමයක් වෙලාවට දැන් දිගින් දිගටම සාකච්ඡා කරනවා මේ කවුරුත් නැතුව ඉදිරි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාරගත්තා. ඒ කාර්ය සමාජයට විපක්ෂයෙන් පිළිගන්නේ නැහැ. හැබැයි මේක කියන්න ඕනේ. කවුරුත් බාරගත්තත් බාර නොගත්තත් කියන කාර්යය ජනතාව තීරණය කරයි. හැබැයි ඒක දෙයක් කරනවා. අපි කවුරුත් දන්නවා මේ රටේ ප්‍රමුඛ නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තියෙනවා මේ රටේ ජනාධිපතිවරයෙක්ගේ ධූරයේ හිස් වුණාට පස්සේ නව ජනාධිපතිරේ පත් කරගන්න කාර්යය. එතකොට ඒ ජනාධිපතිරේ පත් කරගන්න ආකාරයට තමයි මේ වත්මන් ජනාධිපතිරේ පත් වෙලා තියෙන්නේ. කොහොමද? මේ රටේ ජනාධිපතිරේ හිස් වුණාට පස්සේ අපි කවුරුත් ඔබතුමත් සභාපතිතුමා ඔබතුමත් අපි සියලුම දෙනා පක්ෂ විපක්ෂ අපි ඔක්කොම ඒ අදාළ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීම ඡන්ද තියලා ඡන්දය තුලින් තමයි එතුමා පත් වුණේ. ඒ නිසා කාටවත් කියන්න බෑ එතුමා අනීතික ජනාධිපතිවරයෙක් කියන කාරණය පැහැදිලිව මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ නිසා සභාපතිතුනි මේ අවස්ථාවේ අපිට තියෙන මේ පාට පක්ෂවල බෙදිලා ඡන්ද කරන අපේ දේශපාලන අනාගතය ගැන හිතන කාලයක් නෙමෙයි. මේක අපි එකතු වෙලා කරන්න ඕනේ. මේ අපි සියලුම දෙනා එකතු වෙලා මේ රට තියෙන තැනින් ගෙනල්ලා උඩට ගෙනල්ලා මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය සුඛිත මුදිත කර තත්වෙට. ඒ තත්ත්වෙ තමයි අපි නිදහසෙන් පස්සේ හැමදාම කිව්වේ. හැබැයි අඩුතරමේ මිනිසුන්ගේ සාමාන්‍ය අවශ්‍යතාවයන් සපිරන මට්ටමකටවත් අපිට ගේන්න සිද්ධ නෑ. මොකද හේතුව පහුගිය කාලේ අපි දැක්කා ගෑස් පෝලිංග වල මිනිස්සු මැරුණා, ඩීසල් පෝලිංග වල මිනිස්සු මැරුණා. ඒ තත්ත්වෙ වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. කරු සභාපතිතුමනි අවසාන වශයෙන් කියන්න ඕනේ, දැන් මේ මට මතකයි මේ විදිහේ මේ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පැමිණෙන අවස්ථාවල ඒ ඕන කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි රාජ්‍ය පාලකයා දැනගන්න ඕනේ මේ අයගේ බලපෑම මේ අයත් ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒකට හොඳම කදිම උදාහරණයක් මම දකින්නේ එදා යුද්ධය අවසන් වෙච්ච කාලය තුල අවසන් සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අර යුද්ධය අවසන් සන්ධිය තුල සන්ධිස්ථානය තුල බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් බිලිබෑන්, ඒ වගේම ෆ්‍රාන්ස් විදේශ ඇමති බර්නාඩ් කුෂ්ණ මේ අය ඇඹිලි පිටියට ගෙනල්ලා තමයි ජනාධිපතිතුමා හම්බෙන්නේ. එතුමා අය හම්බුණා. හැබැයි එතුමා යුද්ධය අවසන් කළා. ඒ නිසා මේ කවුරු මොනවා කිව්වත් රටට ආදරේ නම් රටට වංක වැඩ කරන නායකයෝ ඔය කියන මොන බලපෑමවත් රට වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න කැමති අපිට තියෙන්නේ රටක් හැටියට නොබැදී බිරිබෙතක් එක්ක සියලුම ඉන්න මිත්‍රයොත් එකතු වෙලා මේ වැඩ කරගෙන යන්න. අපිට කිසිම වෙලාවක එක පැත්තක් තෝරගෙන එක රාජ්‍යයක් තෝරගෙන මේ අපේ මිත්‍රයා මේ අපේ හතුර කියලා බොහොම තද දෘඩ තීන්දුවක් එකේ නැතුව සුහදශීලී මිත්‍රශීලී ආකාරයට වැඩ කරොත් මේ රට අර අපි දැක්ක සාම්ප්‍රදායික ක්‍රමයේ මිදිලා මේ රට වෙනම තැනකට අපිට ගෙනියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු ගාමිණී වලේබිඩ මන්තුම ඔබතුමා විනාඩි 6ක් කාලයක් ලැබෙනවා. ඊට ප්‍රථම මූලාසනයේට වීරසුමන වීරසිං සමාවෙන්න ගරු අනුරපී දසනයාප මන්තුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක්
ගරු සභාපතිතුමනි
සමාවෙන්න. ඊට ප්‍රථම මූලාසනයේට වීරසුමන වීරසිං මන්තුමා පැමිණනවා.
ගරු සභාපතිතුමනි, අපේ රටේ ඉතිහාසයේ දිහා බැලුවොත් අපි විවිධ ජාතීන්ට අපි යටවුණු අවස්ථා බැලුවොත් අපිට පේන දෙයක් තමයි, එකක් තමයි අපේ දේශපාලන අසමගිය, අනිත් එක අපි කාලානුරූපව අනුවර්තනය වීමේ තියෙන අපේ අපහසුකම මත තමයි අපි හුඟක් වෙලාවට මේ විදිය ඉරණමකට මුහුණ දුන්නේ. ඒ වගේම අපි ආර්ථික සංවර්ධනය පිළිබඳ අපේ තියෙන අදහස බෝධුරට ගොඩනැගුණේ ආර්ථික සංවර්ධනයේ යනු සමාජ සංවර්ධනය පමණ කියන තේමාව මත තමයි හුවක් වෙලාවට අපේ මුළු දේශපාලන අදහසම ගැබ්බුණේ. ඒ මත ඉඳගෙන තමයි අපි සෑම දෙයක්ම කෙරුවේ. ඒක මේ හැම ආණ්ඩුවකටම පොදුයි. හැබැයි අද අපිට පේනවා ආර්ථික සංවර්ධනය කියන එක අත්‍යවශ්‍යයි. අපි ඕනම අනතුරකින් ගැලවෙන්න ඕන. දැන් අපි ගත්තොත් යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් අපිට තියෙනවා නම් යම් කිසි රටකින් හෝ රටවල් වලින් මේකෙන් ගැලවෙන්න තියෙන එකම මඟ තමයි ආර්ථික සංවර්ධනය ඇති කිරීම. Sir, we are not living in 18th century or 19th century or 20th century. We are living in the 21st century. Whole world has changed. Economic order has changed. Economic perception has changed. In such a situation, it is our duty to make sure that country has to be prosperous. Then only we will be able to control our own affairs. As long as we are poor, as long as we don't know where we are heading, as long as we don't accumulate wealth, I assure you that we will have enough and more problems from everywhere. So my humble feeling is that we are a bankrupt nation now. We are no longer capable of fighting with any country or other countries. My feeling is that we'll have to have good relationship with everyone, because countries' foreign policy is more important than anything else. But we have seen in the last decade or so that our country foreign policy and affairs has not up to the standard. Most of our ambassadors, most of our officers in the foreign ministry are not doing their job well. So I must tell you that the country must have proper economic policy, and also country must have a proper foreign policy. Then only we will be able to come out of this hallucinations. I'll call this hallucinations. Because in the world order, we are situated in a very important position in the Indian Ocean. That is why even before, many nations wanted to conquer us, not because we have so many things to offer. We are situated in a very important position. So it is our duty as a country to unite ourselves and find out a clear way how to get over our economic problems and make sure that we are a prosperous nation. Other things are immaterial. If we can say this man is bad, that man is bad, that country is bad, this country is bad, I don't think we can do that now. We'll have to get everyone together, get their help, find out options that is available in the world to make sure that we will have a better country. So without prosperity, you will never be able to achieve anything. Everyone will try to put their thought into our head. So it is imperative that we'll have to find a policy that is to make sure that the country, the people are prosperous, country is happy, and our economic policies are designed to make sure that the country to be prosperous. Otherwise, no way around. Even this motion cannot be sustained, right? If we need not want to have this kind of motion, if we are a prosperous nation, we could have done that. But we'll have to pursue a better economic policies rather than just hand and mouth policies that we have adopted for so long has to be done away with, and find out the better ways how to find a better country for us. That is my view. Agaru Sabhapatthumani, me ratak pilibandava ape rata idiripat karala thiyena me adahas deergha kalayak tisse man becher kal pahadili kiyune samaja sadharanathwe gana karuna pawanai rate sadharanathwe kisima karunak api idiripat karala ne me parliamentu karala thiyena ekama de thamai sahanadhara aarthika samvardhana kisivak api karala ne me wenaka e nokirime pratipala api degollawak kiyanna one e nisa thamai api 225 epa kiyanne. එනිසා ඒ පිළිබඳව වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන තාක්කල් කවුරු හරි අපිට අත හොදනකොට අපිට කියන්න දෙයක් නැතු වෙනවා. එනිසා අපි හැම රටකම සම්බන්ධතාවය දිනු කරන්න ඕනේ. මට මතකයි ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ විදේශ ප්‍රතිපත්තියේ විශේෂත්වය මොකද්ද? එතුමියට පුළුවන් වුණා සෑම රටක්ම
එතුමිය සමග තියන්න. එනිසා 1971 අවුරුද්දේදී අපේ ඉන්දියාව අපේ රටේ කලබලයක් ඇති වුණාම ඉන්දියාව අපිට උදව් කරා. ඇමරිකාව අපිට උදව් කළා. ඒ නිසා මේ හැම රටකම අවශ්‍යතාවය තමයි මිත්‍රත්වයේ අත දිගු කර ගැනීමෙන් අපේ කටයුත්තේදී අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරන එක. ඒක අපේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන ප්‍රශ්නයක්. මම ප්‍රශ්න කරන්න කැමතියි අපේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. මම ප්‍රශ්න කරන්න කැමතියි අපේ විදේශ ධනාපතිතුපත් කිරීමේදී ඒ රටවල් වල තියෙන වැදගත්කම අනුපත් කළා තියනවාද කියලා. මම ප්‍රශ්න කරන්න කැමතියි එවැනි තත්වයකට අපි යමින් ඉන්නවාද කියලා. මට පේන්නේ එහෙම යන්නේ නැහැ. අපි යන්නේ ආපස්සට. ඒ නිසා මම හිතනවා අපි නැවත සැරයක් අලුතෙන් කල්පනා කරන්න ඕනේ අපේ රටේ මුළු ව්‍යාපෘතිය ගැනම ඒ සඳහා අවශ්‍යතාවය ඉටු කිරීමට අපි ක්‍රියා කළ යුතුයි කියලා මම විශ්වාස කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩයනාගමගේ මැතිමිය ඔබතුමියට විනාඩි 15ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අද ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේ වගේ ජන්වන් මෝෂන් එකකට කතා කරන්න අවස්ථාව ලැබීම ගැන ඇත්තටම අද මේ ගෙනත් තියෙන මේ කල්තැබීමේ යෝජනාව එක අතකට සාධාරණීකරණය කරත හැකි. මොකද හේතුව රටක් තුළ යම් කිසි විදිහක මොකක් හරි පිටතින් බලපෑමක් එනවා නම් අපි අනිවාර්යෙන් මේ ගැන හොයා බැලිය යුතුයි. රටක් හැටියට අපි පාර්ලිමේන්තුවේ ඉන්න මේ සියලු දෙනාම වගකීම් දරන මන්ත්‍රීවරු ඇමතිවරු හැටියට රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි අවධියෙන් සිටිය යුතුයි. නමුත් ඒ එක්කම අපි මතක තියාගන්න ඕනේ මට මතකයි පහුගිය දවසක ගිය අවුරුද්දේ මම හිතන්නේ චීනෙන් නැවක් සහ සබ්මරීන් එකක් ආවා මේ රට තුළට. ඒ සම්බන්ධයෙන් ඉන්දියාව ඒක ගැන ප්‍රශ්නාර්ථයක් නැගුවා අපෙන් ඇයි අපි ඒට එන්න ඉඩ දුන්නේ කියලා. ඒක නැවැත්තුවා ආයිත් ඒකට ඉඩ දුන්නා. නමුත් ඒ සම්බන්ධයෙන් කවුරුවත් කල්තැවීමේ යෝජනාවක් ගෙනාවෙත් නැහැ. ඒක ගැන කතා කරෙත් නැහැ. ඒ වගේම තමයි දැන් අද මේ රටට පැමිණලා තියෙන මේ ගුවන් යානා දෙකක් සහ මේකේ ආපු රාජ්‍ය නිලධාරීන් ඇමරිකා එක්සත් ජනපදයෙන් අවිල්ල තියෙන රාජ්‍ය නිලධාරීන් ගැන කතා කරනවා. අපි රටක් හැටියට අපි කියනවා අනිත් රටවල් වලට you are our friends. අපි ඉන්දියාවට කියනවා you are our big brother. අපි මේ රටවල් ටිකට you are our friends, you are our big brother කියලා අපි කියනවා නම් ඒ කියන්නේ අපි ඒ සියලු දෙනාම welcome කරනවා, පිළිගන්නවා. එතකොට ඇයි අපි මේ වගේ මේ රාජ්‍ය නිලධාරීන් මේ රටට පැමිණුවාම මේක ගැන කලබල වෙලා අපි මේ තරම් ප්‍රශ්නාර්ථයක් ඇති කරගන්නේ? අපි රටක් හැටියට ලෝකයේ ඇත්තම ලෝකයේ ගෝලෙ ගත්තොත් තිතක් විතරයි අනිත් රටවල් එක්ක බලද්දි. එතකොට අපිට රටක් හැටියට කොන් වෙලා මේ ලෝකයේ යන්න බෑ. මොකද ලෝකය ඇත්තටම අපියක් පහු කරගෙන ගොඩාක් රටවල් අද අපේ අවට තියෙන රටවල් ටික අපි ගත්තොත් අපි උදාහරණයකට ගත්තොත් බංග්ලාදේශය බැලුවත් අපි පහු කරගෙන ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. ඒ රට සංවර්ධනය අතින් හැම අතින්ම අපි දැක්ක පහුගිය කාලේ අපිට හරි අවාසනාවකට යන්න වුණා බංග්ලාදේශයෙන් උත් ණය ගන්න මේ රට වෙනුවෙන්. ඉතින් ඒක හරි අවාසනාවන්ත සිදුවීමක්. නමුත් ඒ රටත් අපේ මිත්‍රත්වයක්, මිත්‍රයෝ. ඉතින් අපි සලකනවා නම් මේ සියලු දෙනාටම අපේ මිත්‍ර රටවල් හැටියට අපි මේ සියලු දෙනා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. අපිට රටක් හැටියට කොන් වෙන්න බෑ. ඇත්ත අපේ රටට යම් කිසි විදිහේ කුමන්ත්‍රණයක් සිදු වෙනවද? අපිට මේගොල්ලන් අභියෝගයක්ද? එහෙමත් නැත්නම් අපිට මේක තර්ජනයක්ද? අපේ රටට මේක මොකක් හරි ඩේන්ජර් එකක් ගේන දෙයක්ද? අපි අනිවාර්යෙන් සොයා බලන්න ඕනේ. ඒකත් එක්ක මමත් එකඟයි. මොකද අපි ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටේට් එකක්. අපි ස්වෛරී රාජ්‍යයක්. අපිට බෑ රූකඩයක් බවට පත් වෙන්න මේ මහා රාජ්‍ය කියන ගන්න රාජ්‍යවලට රූකඩ බවට නම් පත් වෙන්න මේ රට ඉඩ තියන්න බෑ කවමදාවත්. මොකද ඒකයි අපි සටන් කරලා අපේ ජීවිත පූජා කරලා අවුරුදු 75ක දැන් අපි ළඟදී නිදහස සැමරුවා රටක් හැටියට ස්වාධීන රටක් හැටියට නිදහස් රටක් හැටියට එහෙම සටන් කරලා ජීවිත පූජා කරලා ලබාගත් මේ රට මේ නිදහස අපිට බෑ පාවල දෙන්න නැවතත් යම්කිසි විදිහකට මේකට මොකක් හරි ඩේන්ජර් එකක් එනවනම් අනතුරක් වෙනවනම් නමුත් අපි අපි සියලු දෙනාම මතක තියාගන්න ඕන අපි ඒ වගේම අද වැටලා තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක මේ රට අපිට මේ සියලුම දෙනා අවශ්‍යයි මේ ගමන යන්න අපි අද අපේ අතපාල ඉල්ලලා තියෙනවා ඉන්දියාවෙන් චීනෙන් ජපානෙන් මේ සියලු දෙනාම ඔක්කොම රටවල් වලින් ආධාර ඉල්ලලා තියෙනවා අපි අපිට ආධාර ලැබිලා තියෙනවා ඒ වගේම අපි දැන් අද ගිහිලා තියෙනවා IMF එකට ඒ IMF එකේ තීන්දුව මම හිතනවා ලබන සතිය ඇතුළත අපිට ලැබේවි ඒ IMF එකෙන් ලැබෙන්න ඕන මුදල් ටික ඒ වගේම අපිට ඒකෙන් යම්කිසි ප්‍රමාණයකට මම හිතනවා අපිට මේ වැටලා තියෙන තත්වෙන් අද ශ්‍රී ලංකා මාතාව ධනෙන් වැටිලා හිටපු වෙලාවක අපේ ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද තනි කකුලෙන් හිටවලා තියෙනවා මම කියන්නේ අපි කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා කියලා දැනට අපි දැන් තාමත් හිටගෙන ඉන්නේ තනි කකුලෙන්. ඉතින් අපි අනිත් කකුලක් බිම තියන්න ඕනේ. ඒ අනිත් කකුලක් බිම තියන්න මේ රට ඉදිරියට ගෙනියන්න මේ රට ඉදිරියට සංවර්ධනය වෙන්න මේ රටේ ජනතාවට සහන ලබා දෙන්න අපිට අවශ්‍යයි. එතුමා ඒ වෙනුවෙන් තමයි මේ IMF එකත් එක්ක මේ අපි සාකච්ඡා පවත්වලා දැනට අපිට ඒකට green light එකක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ වැඩ කරුසිකල්ලා තියෙන්නේ. ඉතින් අපිට ලැබෙන මේ අද මේ තියලා තියෙන කාලතැබීමේ මේ ගෙනත් තියෙන යෝජනාව කාලතැබීමේ යෝජනාව මං කිව්වා වගේ ඔව් අපේ රටට තර්ජනයක් එනවා නම් අපි බලන්න ඕන. හැබැයි අපිට වෙලා තියෙන සමහර වෙලාවල් වලට අපි විපක්ෂයේ මේක ඕන වුණාම තලගොයා ඕන නැති වුණාම කබරගොයා. ඒ වගේ තත්ත්වයක් අපි දකිනවා මේ විපක්ෂයෙන් හැම දෙයකදීම. එතකොට දැන් බිල්ලෝ මවනවා සමහරලාට මේ ඔක්කොම බිල්ලෝ මවා ගන්නවා කට්ටියම එකතු වෙලා. ඉතින් අපි මේ දැටි දෙයක් ගැන සමහර විට අනවශ්‍ය විදිහට කාලය කාගෙන අපි මේ කතා කරනවා වෙන්න පුළුවන්. අපි ලෝකයේ පිහිටලා තියෙන තැන අනුව අපි සියලු දෙනාම පිළිගන්න ඕනේ මේක ජියෝපොලිටික්ස්. මේ ලෝකේ තියෙන ජියෝපොලිටික්ස් හැම තැනම ලෝකේ අද ජියෝග්‍රැෆිකලි අපේ පිහිටීම අපි ඇත්තටම එකාතකට වාසනාවන්ත රටක්. ඒකයි අපි ගැන මෙච්චර ඉන්ට්‍රස්ට් එකක් මේ ලෝකේ අනිත් රටවල් වල තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා එහෙව් රටක් කවදාවත් මම හිතන්නේ අනතුරකට පත් කරන්න ලෝකේ කිසිම රටක් සැදී පැහැදී ඉන්නවා කියලා මම දකින්නේ නැහැ. මොකද අපි ඇත්තටම අත්‍යවශ්‍ය තැනක ඉන්න හින්දා. ඉතින් අපි මේ සියලු දෙනාම මිතුරෝ හැටියට සැලකනවා නම් මේ සියලු දෙනාම අපි පිළිගත යුතුයි. ඒකම මම කැමති කියන්න I would like to speak a few words regarding the Ukraine-Russian war. It's coming up to 1 year since this Ukraine-Russian warfare, since Russia had invaded Ukraine. I would like to pledge to Mr. President Putin in Russia. This has caused a huge damage, not only to Ukraine, but to the whole world. When it comes to economy and economical condition, we are all having to face the consequences of this war. A country who have suffered a 30-year civil war, Sri Lanka, we know the pain, we know the loss. The infrastructure was destroyed. The lives were taken away. The innocent children and women in this country had lost their loved ones, their husbands, their fathers, their brothers in a warfare. So we know the pain. We can understand and we know the pain Ukraine is going through and the people of Ukraine. Not only Ukraine, obviously, in a war, both sides have to suffer. So even the Russian, they are too going through this pain. The loss of lives, the loss of infrastructure. I pledge to Mr. President Putin, I think it's time that you come into some amicable solution to some sort of conversations or solutions or communication to end this war which has created and taken away the best of Ukraine so far. I pledge, for the sake of peace, that this war shall end as soon as possible, because we as a third world country too, and lots more countries in the world, are too suffering with the economical conditions due to this war. Thank you for that. And also, මට කියන්න කැමති ඊයේ මෙතනදී කතා වෙච්ච දේවල් ටිකක් අපිට කතා කරගන්න බැරුණා. පෝට් සිටි එක ගැන අපිට අවස්ථාවක් ඊයේ ලැබුණේ නැහැ මට කතා කරන්න. නමුත් පෝට් සිටි එක අපි කතා කරනකොට කිව්වේ චීනට අයිති, අරයට අයිති, මෙයාට අයිති, මේකෙත් නිකුත් කරන්න හම්බෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට. නමුත් අපි ඊයේ දැක්කා, අපි දන්නවා ලංකාව තුල ඉන්න ඕනම ව්‍යාපාරිකයෙකුට උනත් මේ පෝට් සිටි ඇතුළත ෆොරින් කරන්සි විදේශ කරන්සි වලින් ව්‍යාපාර ආරම්භන්න පුළුවන්. ඒකට ඉඩ දීලා තියෙනවා. ඒක හින්දා මේ හදාගත්ත ඒකත් බිල් එක මැව්වා, වීසා අරගෙන යන්න වෙයි කිව්වා, මේකේ කමිෂන් එක පිටරටින් ඇවිල්ලා පිනිසු වැඩ කරනවා කිව්වා. මේ ඔක්කොම බොරුවක් බවට පත් කරලා ඊයේ අපි මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවා, මේ පෝට් සිටි එක. ඒකම අපි දැක්කා ඕනම ශ්‍රී ලාංකික උට උනත් නිදහසේ එතනට ගිහින් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් හැටියට ඒක නිදහසේ ගිහිල්ලා විදේශ විනිමය පාවිච්චි කරලා මේක ඇතුළ ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. ඒ හින්දා මේ බිල්ලත් එතනින්ම අපි ඉවර කරලා දැම්මා. ඒ වගේම තමයි අද අපේ ගරු ජනාධිපතිතුමා කතා කරපු දේවල් මේ පාර්ලිමේන්තුව තුළ අපි දැක්කා. එතුමා කියපු දේවල් ගැන ඇත්ත වශයෙන්ම මේ රට අපි පක්ෂපාත පැත්තක තියලා එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ නැද්ද? අද මේ රට පෝලිං නැතුව, ගෑස් පෝලිං නැතුව, විදුලි බිල් විදුලිය කපන්න නැතුව පැය 6ක්, පෙට්‍රල් ටික නැතුව අද අපිට ඒ වගේ දේවල් දකින්න නැහැ මේ පෝලිං. අනිත් එක තමයි අද විදුලිය අඛණ්ඩව දෙනවා. විදුලි බිල වැඩි තමයි අපි සියලු දෙනාටම, එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි, අපි සියලු දෙනාම එක හා සමානම මේ විදුලි බිල ගෙවන්න ඕනේ. මම දන්නේ සමහරක් තැන්වල තියෙනවා විදුලි බිල් ගෙවපු නැති ඇමතිවරුන්ගේ නම් දානවා. මම ඒක ගැන කතා කරන්නේ නැහැ, මොකද මම දන්නේ නැහැ ඒක. නමුත් අපි නම් අපේ විදුලි බිල ගෙවනවා වෙලාවට. ඉතින් මොකද ඒක අපේ අයිති, ඒක යුතුකමක් අපේ මේ රට වෙනුවෙන්. ඉතින් ඒක හින්දා මේ රට ඉදිරියට ගෙනියන්න පුදුමාකාර වෙහෙසක් දරනවා මේ රටේ මේ ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා ගැන ඊයේ කතා කරනවා මේ විපක්ෂයේ ඉන්න මහලේකම් කියා ගන්න මන්ත්‍රීතුමා අනීතික ජනාධිපතිවරයෙක් කියලා. දැන් රටේ ව්‍යවස්ථාවත් අනීතික වෙන්න ඕනේ එහෙමනම්. මොකද ව්‍යවස්ථානුකූලව මේ වගේ තත්ත්වයක් තුලදී රටේ ජනාධිපති කෙනෙක් පත් කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ වගේ අවස්ථාවක. ඉතින් අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථානුකූලව පත් කරපු ජනාධිපති තමයි රනිල් වික්‍රමසිංහ. එතකොට ඒක අනීතික වෙනවා නම්
ඔබතුමිට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒක අනීතික නම් මෙතන ඉන්න සියලු අපි සියලු දෙනාම අනීතිකද? මේ පාර්ලිමේන්තුවම අනීතිකද? මේකේ ගේන පනත් කෙටුම්පත් සියලුම අනීතිකද? එහෙම වෙන්න බෑ. ඒ හින්දා මං හිතන්නේ එතුමා මටත් චෝදනා කරා අනීතිකව ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. මං දන්නේ එතුමා තීරණය කරේ කොහොමද කියලා මම අනීතිකයි කියලා මේකේ. මොකද මේ ඒක තේරුම් කර තීරණය කරන්නේ රටේ අධිකරණයක් තියෙනවා, ඒ අධිකරණයෙන් තීන්දුවක් දෙයි. හැබැයි මට කියන්න තියෙනවා එතුමාට, ඔබතුමා අනීතිකයි. මොකද මමයි ඔබතුමාව මහලේකම් කරේ. ඒ කරපු විදිහත් ඔබතුමා දන්නවා. ඒක අපි උසාවියකදී අධිකරණයකදී කතා කරමු. අන්නේ දාට කොහමද ඔබතුමා ඔතන මහලේකම් වුණේ කියලා, කවුද ඔබතුමා ඔතන මහලේකම් කටියට පත් කරේ කියලා මං අන්නේ දාට කියලා දෙන්නම්. ඔබතුමා නීතිකද අනීතිකද කියලා ඔතන ඉඳගෙන ඉන්න. ඒ හින්දා මගේ නීතික අනීතිකකම කතා කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාට මට කියන්න තියෙන එච්චරයි. බොරුවට පාරවල් වල බැහැලත් අනිත් එක මේ රට මේ වෙලාවේ සංචාරක වෙන වෙලාවක මේ මොහතක මේ රට නැවත තරාජික කරන්න ලෑස්ති වෙන්න එපා මේ විදිහට පාරවල් වලට බැහැලා. මොකද අපේ රටේ මාධ්‍ය තුලින් පිට රටවල් වල මේවා පෙන්වන්න මේ රටට සංචාරක එන එක අඩු වීගෙන යනවා. මොකද ඒ බියට. ඒ හින්දා මේ රට තව තවත් තරාජික කරන්න එපා. අර වැටිච්ච දණින් වැටිච්ච ඒගොල්ලෝ දැන් එක කකුලකින් හරි අපි හිටවලා තියෙනවා අපේ ගරු ජනාධිපතිතුමා. නැව අනිත් කකුලත් බිම දාන්න ඉඩ දෙන්න. අපි සියලු දෙනාම එකතු වෙලා එතුමාට ඒකට සහයෝගයේ ශක්තිය ලබා දෙමු. මම ඉල්ලුමක් කරන්නේ එච්චරයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එරාන් වික්‍රමරත්න මැතිතුම ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මම පළමුවෙන්ම ඊයේ ඉල්ලීමක් කළා මහරගම අපේක්ෂා රෝහල ගැන. වේරියන් ප්‍රතිකාර යන්ත්‍රයට අවශ්‍ය අමතර කොටස් රේගුවෙන් නිදහස් කරන්න කියලා වහාම ඒක නිදහස් කර ගැනීමට ප්‍රමාදයක් වීම සම්බන්ධව තමයි මම කතා කළේ. ඊයේ හවස් වෙනකොටම එම යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් අපේක්ෂා රෝහලට ලැබිලා. මේ සම්බන්ධව කඩිනම් මැදිහත්වීමක් කරපු රේගු අධ්‍යක්ෂක ජනරාල් හා ගැටලුව විසඳන්න මැදිහත් වුණ සෑම නිලධාරියෙකුටම මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අර්බුදකාරී අවස්ථාවක ආයතනික හෝ සංනිවේදන ගැටලු නිසා මෙවන් අනවශ්‍ය ප්‍රමාද ඇති නොවීමට කටයුතු කිරීමට අපි හැමෝම වගකීමක් කියලා මම මතක් කරනවා. ඉතින් මම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. තව ගැටලුවක් තියෙනවා. මම ඒකත් ඉක්මනට ඉදිරිපත් කරන්න යනවා. මේක ඇවිල්ලා ශිෂ්‍යයන් ගැන 20/22 වර්ෂයේ පැවති අපොස උසස් පෙළ විභාගය තුලින් පසුගිය 17 වෙනිදා ඒක පවත්වල අවසන් වුණා. එම ප්‍රශ්න පත්‍රය ඇඟීම් කටයුතු මෙවන විට ආරම්භ වීමට නියමිතව තිබුණත් ප්‍රශ්න පත්‍ර ඇඟීම් කමිටුව විසින් ඔවුන් මේ කටයුතු වලට සම්බන්ධ නොවන බවට වාර්තා වෙලා තියෙනවා. විභාගෙත් ඉවරයි, දැන් ප්‍රශ්න පත්‍රය බලන්නේ නැහැ කියලා. ඔවුන් හට ලැබෙන වැටුපෙන් බදු ගෙවූ පසු ඉතුරු මුදලින් ජීවත් වීමට අපහසු බව පෙන්වා දෙමින් ඔවුන් මෙම කටයුතු සඳහා සම්බන්ධ නොවන බව පවසා ඇත. දැන් ඔවුන් එක සම්බන්ධ වුණේ නැත්නම් මේක ඉක්මනට කළේ නැත්නම් ලොකු වෙනත් ලොකු ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. මේ සඳහා සහභාගී වන්නේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්. ඇති වී තිබෙන මෙම ප්‍රශ්න නිසා පැවතීමට නියමිත ඉදිරි විභාග කටයුතු සියල්ලක්ම කල්යෑමටත් දැන් ඉඩ තිබෙනවා. මේ හේතුවෙන් දරුවන් විශාල පිරිසක් ඉතා අපහසුතාවයකට පත්වේ. මේ පිළිබඳව මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් විශේෂ අවධානය යොමු කරන්න කියනවා. අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් මේ අවස්ථාවේදී දන්වා සිටිනවා. I would like to go to the subject matter at hand today, particularly the resolution. And like to make a statement because it relates to foreign policy, and to make a statement about the foreign policy of the Samagi Janabala Vege, the SJB. Now we are basically a small island state in the Indian Ocean. We are covered by very big powers in Asia as well as global superpowers. Therefore, our foreign policy is in that sense our defense. And it's very important that we get our foreign policy correct. Our economy is dependent on the global markets. Because to raise the standard of living of Sri Lankans, we have to sell our products, our services into global markets. That's the only way we can raise our living standards, because our markets are too small for us to raise our living standards. But we strongly defend our independence. We have to be an independent country. And therefore, our foreign policy is absolutely critical. When I think back, even as a student, Madam Sirimavu Bandaranaike elucidated Sri Lanka's foreign policy as a non-aligned foreign policy, and basically became a part, and she became a leader of the non-aligned movement. In today's language, non-alignment really is out of fashion. It doesn't in that sense, as a concept, doesn't really exist. However,
right, we have to be, as a country, as we look at our interest, Sri Lanka's interest, Sri Lankans' defense, Sri Lankans' independence, Sri Lankans' living standards, right, we have to engage with the world not as non-aligned, but I would put it as a multi-alignment country. That is protecting our independence. Sri Lanka should never provide military bases for any foreign military power, nor enter into treaty-based military alliances. I think it doesn't matter which government is in power. We need to be realistic about what our position is, and therefore military alliances and treaties based on military alliances are an absolute no-no. But that should not prevent Sri Lanka from practicing a multi-aligned foreign policy in line with our national interest of promoting economic and social development and democracy. And joint military exercises, especially naval exercises, with all friendly and interoperable nations in the region and beyond must be welcome, since it enhances the capacities of our own security forces, especially the Navy, the ability to safeguard Sri Lanka's security both in land and at sea. In addition, Sri Lanka must work with the UN closely to enhance our contribution to the UN peacekeeping operations for the benefit of our own security forces and to enhance the profile of Sri Lanka internationally. At the moment, Sri Lanka's share of UN peacekeepers is far below our regional peers, and far below our regional peers, and has even declined even after the defeat of the Yahapalaniya government after the constitutional coup. We focused on this during that period, increased our participation in UN peacekeeping forces, and that has declined since then. Unless Sri Lanka seriously addresses reconciliation issues and accountability in terms of human rights, it's highly unlikely this situation will change. In fact, even to promote major investments, accountability and transparency is a key prerequisite. Sri Lanka must return to the ongoing forums of vibrant democracies of the world, which are in fact thriving economies with a view to benefiting from resultant social and economic links that will enable raising the standards and well-being of all Sri Lankans. As an island nation at the center of the Orient, Sri Lanka must be close to major powers for mutual benefit, but relations which cannot be zero-sum in relation to another. U.S. is our major market, just like the EU, and therefore relations with those countries and the U.K. must be further nurtured, taking into account common values and interests like democracy, respect for human rights and rule of law. And we have to examine as to why the U.S. and EU major corporations have no major investments in Sri Lanka. Relations with China as one of the most important commercial partners must be deepened with a view to creating more balanced bilateral trade. India is the closest partner nation in all aspects, especially the economy and security, and maintaining steady and deep relationships with India is a sine qua non for Sri Lanka's progress in all aspects. We must work with China, India and all key nations that use the Indian Ocean to ensure strategic harmony in the Indian Ocean region for promoting security and stability, much needed to ensure sustained economic progress for all nations in the Indian Ocean. Api swadhina ratak api ratibune nobedi pratipattiyak api ekat ekak ekagai dabut ada api dannama අපි මේ අනික් රටවල් එක්ක එකට වැඩ කරන්න ඕනේ ස්වාධීනව ක්‍රියා ස්වාධීන රටක් හැටියට ඉන්න. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි හමුදා ගිවිසුම් වලට අනිත් රටවල් එක්ක ගිවිසුම් ගහගෙන කුමන්ත්‍රණකාරී රහසිගත සාකච්ඡා හරහා ඔය හමුදා ගිවිසුම් ඒ වගේම බේස් එකක් මේ රටේ ඇති කරනවාට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එක්සත් ජාතීන් එක්ක සාම ආරක්ෂණ වැඩපිළිවෙල අපි තව තර කළ යුතුයි. ඇමරිකාව යුරෝපයේ අපිට වැදගත් වෙළඳ පොළවල් වෙනවා. චීනය සමග තියෙන ගනුදෙනුව අපි තව එක කරගෙන යන අතරේදී ඒක අපේ පැත්තට අපනායනය අපි වැඩි කරගන්න ඕනේ. ඉන්දියාවෙන් ආරක්ෂාව ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතාවයල් තියෙනවා. එවගේම ඉන්දියන් සාගරයේ සාමකාමීව ගෙනියන්න ඕනේ. ඉතින් අපේ මේ මේක තමයි සමග ජන බල වේගයේ මේක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය කිය සඳහන් කරමින් ලබා දුන්න කාලයට ස්තුතිවන්ත වෙනවා.